Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝන් ශුභ අලුත් අවුරුද්දක් වේවා. අද 2019 ජනවාරි මාසේ 4 සිකුරාදා නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය වසර 11 පුරා ඔබ වෙත ගෙන ආ සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහන අදත් අපි ආරම්භ කරන්නේ වෙනද වගේම හද පිරුණු සෙනෙහසින් ආදරෙන්. ඒ එක්කම ලැබූ නව වසරට ඔබ සැමට සුභාශිංසන එකතු කරන ගමන් ලැබූ 2019 ඔබ සියලු දෙනාටම ඉතා ප්‍රීතිමත් සෞභාග්‍යමත් නිරෝගිමත් සියලු සිතුම් පැතුම් ඉටු කරන වර්ෂයක් වේවා. ඊයේ වගේ මතකයි 2018 ලැබූ වෙලාවේ සීසර ලංකා තුලින් ඔබ හා එක්ුණු මොහොත. දවස් 365ක් ගෙවිලා ගියේ හිතා ගන්නත් බැරි ඉක්මනට. අපි දෙසැම්බර් මාසයට සීතල උඳුවප් මාසය කියලා කියනවා. ඒ වගේම සීතල දුරුත්ත කියලා ජනවාරි මාසයත් අඳුන්වනවා. ටිකක් පුදුමත් හිතෙනවා සීතල දුරුත්ත ගෙවිලා යනකොටම මව්බිමේ කර්කශම ග්‍රීෂ්ම මාසය විදියට සැලකෙන පෙබරවාරි එහෙම නැත්තම් නවම් මාසය එළඹෙන එක ගැන අද වැඩසටහනින් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළඟදී අපි ස්වාධීන රූපවාහිනියේ දැකපු නොමියන සිහිනය කියන වැඩසටහන ගැන. ඒ ඇරුණම ගෙවි ගිය 2018 ගැනත් ලබපු 2019 පිළිබඳවත් අපේ බලාපොරොත්තු ගැනත් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම හැම ජනවාරි මාසයේදීම වගේ දුරුතු මාසෙ දුරුතු පෙරහැර කැලණිය ගැන කතා නොකරත් බෑ. රාමායනේ තියෙන විදියට රාම රාවණා යුද්ධයෙන් පස්සේ කැලණිය තමන්ගේ රාජධානිය කරගත්තේ විභීෂණ. අදත් කැලණිය වඳින්න යන අය විභීෂණ දේවාලයට ගිහින් බුද්ධ පූජා තියන්න අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතිහාසයේ සඳහන් වන විදියට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කර අවස්ථාවේ කැලණි රාජධානියට අධිපතිව සිටියේ මණි අක්කික නම් නාගරාජයන්. කැලණි විහාරයට මුලින්ම ගොඩනගා ඇත්තේ මණි අක්කික රජතුමාගේ මැණික් පුටුව නිදන් කරලා. පසු කලෙක යටාලතිස්ස රජතුමා සැටරියන් උසට චෛත්‍ය ගොඩනැගූ බවයි ඉතිහාසයේ තවදුරටත් සඳහන් වෙන්නේ. කැලණිය එකාතකට මගේ දෙවෙනි ගම. උපන් ගම හෝමගම. අම්මගේ ගම කැලණිය. හෝමගම පන්සලට අපි ආගිය දවස් ගණන ගැන හිතුවොත් පොඩි කාලෙදි නම් ඒ සමානම හෝ ඊටත් වැඩි වාර ගණනක් අපි වන්දනාමාන කළේ කැලණි විහාරය. ඒ කාලේ ජනවාරි පළවෙනිදට නුවරද වාම අපි කැලණි විහාරය වඳින්න ගියා. ඒ අරුණම වෙසක් පෝයට දුරුතු පෝයට නොවරදවාම වැන්දෙත් කැලණි විහාරය. ඒ කාලේ අම්මා කවියක් කියනවා. ඒකේ මට මතක තියෙන පදය උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි. අම්මා අපෙන් වෙන් වෙලා සද්ධාටම නොයන ගමනක් ගිහින් තිබුණත් අම්මා සිහි වෙනකොටම හිතට එන කැලණි විහාරය පණ්ඩිත අමරදේවයන් එක්ක එකතු වෙලා මේ නව වසරේ වන්දනාමාන කරගනිමු. කැලණියට යන්න බැරි වුණත් මේ දුර ඈත ඔක්ලන්ඩ් නගරයේ ඉඳන්
සසිටන ඔබ සියලු දෙනාටම සියලු සෞභාගයෙන් පිරුණු වාසනාවන්ත නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනේ දෙවන කොටස ආරම්භ කරන්නටයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. අවුරුද්දක් ගත වෙලා අවුරුද්දක් ලබා ඇති මේ අවස්ථාවේ ගත වූ වසර දෙස ඒ වගේම ලැබුවා වූ නව වසර දෙසත් net යොමන්නට අද අපි බලාපොරොත්තු වෙනවා. වැඩිපුරම අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලැබුවා වූ 2019 වසර ගැන. එයින් අපි ඉදිරි අනාගතය ගැනත් තරමක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේදී මව්බිමට විවිධ ශේෂ්ත්‍රයන්ගෙන් විශිෂ්ට සේවාවක් කළ ඉටු කළ පුද්ගලයන් කීප දෙනෙකුටම අවසන් බුහුමන් දැක්වීමට අපට සිදු වුණා. ආචාර්ය බෙල්ලන්විල විමලරත්න, පූජ්‍ය දරණාගම කුසල ධම්ම, පූජ්‍ය ගිරාඹේ ආනන්ද සහ පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද වැනි හිමිවරුන්ගේ අපවත්වීම් එයින් මුළුකොට සැලකෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, අමර රණතුංග, ප්‍රියන්ත ප්‍රනාන්දු, රොයි ද සිල්වා, අයිවෝ ඩෙනිස්, සෝමිර සෙනනායක රත්නාවලි කැකුණවෙල ජටිල වැල්ල බඩ සහ අරවුල නන්දිමිත්‍ර වැනි මතනේ ප්‍රවීණ කලාකරුවන් සහ කලාකාරයන් කීප දෙනෙක් මෙහිම අභාවයනුත් මේ සමගම මේ අපිට සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ කලාකාරයන් වැඩි දෙනෙක් මේ ඔවුන්ගේ ක්ෂේත්‍රන්ගේ පෙරවිය නොහැකි අන්දමේ ස්තැන් ඇති කරලා තමයි අප අතරින් වෙනුනේ. හිටපු හමුදාපති රොහන් දළුවත්ත, හිටපු බැංකු මහබැංකු අධිපති ඒස් ජයවර්ධන සහ මහාචාර්ය ජයදේව තිලකසිරි, වික්‍රම වීරසූරිය වැනි වෘත්තීය ප්‍රවීණයන්ගේ අභාවයන් පසුගිය වසර තුනදී සිදු වුණා. සැලකිය යුතු සංවර්ධන ව්‍යාපාරයන් ඇරඹීම වශයෙන් අපිට සඳහන් කළ හැක්කේ මොරගහ කන්ද බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ මංගල දීවර රජරට නිකුත් කිරීම පමණයි. ඊට අමතරව සැලකිය යුතු අන්දමේ සංවර්ධන ව්‍යාපාරයක් අපිට ඔබට කියන්න තරම් දෙයක් පසුගිය වසරේ පටන් ගන්නේ නැහැ. උතුරු මැද පළාතේ මහා ගංවතුරෙන් 45,000කට පමණ අධික ප්‍රමාණයක් අවතන් වීම පසුගිය වසරේ සිදු වුණු ආසනන්ද සිදුවීම් වලින් එකක් හැටියට සැලකන්න පුළුවන්. ඒ වගේම අපි කවුරුද දන්නා පරිදි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දෙසැම්බර් 9 වෙනිදා දක්වා පැවතුණු දේශපාලන අස්ථාවරභාවය නොසිදු විය යුතු දෙයක් වගේම වලක්වා ගත හැකිව තිබූ අවසරන්ත කාල පරිච්ඡේදයක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. දින 51ක් පුරා පැවතුණු ක්‍රියාවලීන් සමස්ත ශ්‍රී ලංකා ජනතාවම තේරුම්ගත් දෙයක් තමයි වර්තමානයේ පිට සිටින දේශපාලනඥයින් කිසිසේත්ම ජනතාවගේ නායකයන් වශයෙන් සලකන්නට හැකියාවක් නැති බව. ඒ වගේම ජනතාවගේ නියෝජිතයන් වශයෙන්ද සලකන්න පුළුවන්ද කියන ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව ඒ කාල පරිච්ඡේදය තුළ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිසිම අන්දමේ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කර තිබුණෙත් නැහැ. ඒ වගේම මේ මහජනතාවට අවශ්‍ය දේවල් ඒ කාගාතින්වත් කොයි පැත්තෙන්වත් කෙරුණේ නැහැ කියලත් අපිට කියන්න පුළුවන්. මොකද ඒ තරමටම මහජන අප්‍රසාදයක් මේ දෙපැත්ත කෙරෙහිම ජනතාව පෙන්නුම් කළා. ඉතින් නැත්තොසෙම මේ තරමක් ගැඹුරට හොයලා බලනකොට මේ පුද්ගලයා ඇත්තටම ජනතාවගේ නියෝජිතයන් ලෙස සලකන්නටත් සුසුකම් නැති බව තමයි පෙනී යන්නේ. මේ පැහැදිලිවම ඔවුන් කිසිවෙක් මේ තමුන් බලයට පත් කළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට වඩා මේ දේශපාලන ඔවුන්ගේම දේශපාලන පක්ෂ බලකඳුරු වලට සේවය කරන්නට වගේම එක් එක් බලකඳුරු වල නායකයන්ගේ පුජ්ජලික න්‍යාපත්‍ර වලට සේවය කරන්නට මේ උත්සාහ කර බවක් අපි දැක්කා. ඉතින් මේ තමුන්ව බලයට පත් කළ යමත කරලා දාලා ඔවුන්ගේ ඔවුන්ට මේ එරෙහිව නිසා ඔවුන්ට අපිට ඇත්තටම අපිට සලකන්නට වෙන්නේ මේ සෙමින්නට අත දුන්න අත සපාකයා මිනිසුන් හැටියට තමයි. එහෙම නැත්තම් මේ සෙවන ලැබලා දුන් මේ ගහ අත කපාහෙළු මිනිසුන් හැටියට. ඉතින් එය සමහර විට ඔබ එකඟ වෙනවා ඇති, සමහර විට එකඟ නොවෙනවත් ඇති. ඉතින් එවැනි මේ හැඳින්වීමක් තමයි අපි ඒ ගැන සොයලා බලනකොට ශ්‍රී ලංකාවේ සිටින වැඩි දෙනෙක් අපිට එයා හඳුන්වන්නේ. ඉතින් ඒ ඇත්තටම ඒක මේ ඒ වගේද නැද්ද කියන එකත් අපි හැරිටම අපි දන්න එකත් අපි ඔබට බාර දෙනවා. ඉතින් දැන් අපි ඒ හැඟීම ව්‍යංගෙන් කියවෙන ගීතයකට සවන් දෙමු. මේ ගීතය ගායනා කරන්නේ විජය කුමාරතුංග සහ මාලිනී බුරත්සිංහල, ගී පදමලා උපාලි අත්තනායක, සංගීතය රංජිත් යාපාද අල්විස්.
කිසිදා ගර තන්න එපා
කලින් කිව්වාගේ මේ මට හිතෙනේ ගීතය මේ අපේ දේශපාලනඥයන්ට නායකයන් කියනට වඩා දේශපාලනඥයන්ට කියු ගීතයක් හැටියට. ඒ මොකද ඒ දේශපාලනඥයන්ගේ මේ සෙවන තමයි මහජනතාව ඒ දේශපාලනඥයන් සේවය කරන්නේ මහජනතාවට. ඒක නිසා මේ මහජනතාව වුන් සැලකිය යුත්තේ තමුන්ට සෙවන දුන් තමුන්ට හදාවඩාගත් මව්පියන් වගේ සෙවන දුන් ගහක් වගේ. නමුත් ගස සිඳුවා සිඳ දමන අන්දමේ කටයුතු තමයි ඔවුන්ගෙන් කෙරෙන්නේ. ඉතින් මේ පසුගිය මාස දෙක තුන ඇතුළත සිදුව සිදුවීම් ගැන පසුවිපරම් කරන්න බලනකොට අපිට හිතෙනවා මේ ශ්‍රී ලංකාවාසී අපි සියල්ලම අපේ අනාගතය සමග ඉතාමත්ම අවදානම් සාගත සෙල්ලමක් කරනවා කියලා. ඇත්තටම දැන් අපි තුමු සූදුවක් කරනවා නම් එහෙම ඒ ගැන කිසිම පාලනයක් අපිට නැහැ. සමහර සෙල්ලනුත් තියෙනවා ඒ වගේම තමයි අපිට පාලනයක් නැහැ. අපි කරනවා එන තීරණය අපි බාර ගන්නවා. නමුත් ඇයි අපි එහෙම කරන්නේ? අපිට බැරිද අපේ අනාගතය අපිම අපේ අතර ගන්න, අපේ අනාගතය අපි අතර ගන්න. අතර මේ 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 කියවෙන දේවල් විශේෂයෙන්ම මේ නවසීලන්තයේ ජීවත් වෙන අපිට වගේ නෙමෙයි, මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අයට තමයි ඇත්තටම මේ 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 බලපෑම තියෙන්නේ. නමුත් අපි මෙහෙදලා මේ සිංහල ගුවන්විදුලි ප්‍රචාරයක් කරදෙන ආමන්ත්‍රණය කරන්නේ, ඔබට ආමන්ත්‍රණය කරන්නේ ඔබ හරහා අපේ ශ්‍රී ලංකිකයින්ට, ශ්‍රී ලංකේ ජාතිකයින්ට. ඒගොල්ලන්ට අපි අවවාද අනුශාසනා කරනවා නෙමෙයි, අපේ අදහස් අපි කියන එක. දැන් විදේශවල සිටින ශ්‍රී ලංකිකයින් ශ්‍රී ලංකාවේ කටයුතු වලට සහභාගී කරවා ගැනීමට මම හිතන්නේ සැහැන්න උනන්දුවක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම විශාල සංඛ්‍යාවක් පිටරටවල සිටිනවා. ඉතින් ඔවුන් තමුන්ගේ මෞබිම ගැන කතා කරන එක, ඒ ගැන හැඟීමක් ඇතුව සහභාගී වෙන යම් යම් ක්‍රියාවල සහභාගී වෙන එක අලුත් දෙයක් නෙමෙයි, අමුතු දෙයක් නෙමෙයි. ඉතින් අපි ඒ ඇති බැලුවාම මේ මේ අපි මේ අවදානම් සාගත සෙල්ලමට අපේ අනාගතය පිළිබඳ අපි බාර දීලා තියෙන කාටද? අපේ නියෝජිතයන්ට තමයි අපි බාර දීලා තියෙන්නේ. අපේ නියෝජිතයන් කියන්නේ අපේ මන්ත්‍රීතුමාලා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඒක ඇත්තද? ඔවුන් අපේ ඇත්තම නියෝජිතයන්ද? අපේ නියෝජිතයන් වීමට උන්ට සුදුසුකම් තියෙනවද? එහෙම නැත්නම් අපේ ගමේ, අපේ නගරයේ ඕනෑකම් එපාකම් ඔවුන් සපුරලනවාද? ඉතින් මේ මේ පිළිබඳව මේ අපේ අවශ්‍යතාවයන් පිළිබඳව දැනුමක් ඔවුන්ට තියෙනවද? ඉතින් මේ ගැන මේ මේ සැලකිල්ලක් දක්වන්නේ නැත්තම් ඔවුන් අයින් කරලා වෙනින් සුදුසුක් පත් කරගන්න අපිට හැකියාවක් තියෙනවද? අපිට අයිතියක් තියෙනවද? අපේ ආණ්ඩු ක්‍රමය යටතේ එවැනි දෙයක් කරන්න පුළුවන්ද? ඉතින් මේවා ගැන මම හිතන්නේ, ඒ මොකද මම කතා කර හුඟ දෙනෙක් ලංකාවේ සිටින කතා කර ඇය මෙවැනි ප්‍රශ්න දැන් අප වෙතත් ඔවුන් ගෙම්මත් අසන්නට පටන් ගන්න තියෙනවා. ඉතින් මේ පැත්තෙන් බලනකොට අපි අහන ප්‍රශ්නයක් තමයි, ඉතින් මේ දේශපාලන තලයේ සිදුවෙන දේවල් වලට අපිත්, ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජනතාවත්, ශ්‍රී ලංක චන්ද්‍රදායකයන්ට, චන්ද්‍රදායකනුත්, එහෙම නැත්නම් පුරවැසියන් හැටියට අපිත්, අපි සියලු දෙනාමත් ඔබ කියන්නට ඕනේ නැද්ද? ඉතින් මගේ පුද්ගලික හැඟීම නම් ඔව්, අපි වග කියන්න ඕනේ. මොකද අපේ අනාගතය අපි කාටවත් බාර දීලා තියෙන්නේ. ඇයි අපිට ඒ අපේ අනාගතය බාර ගන්නට බැරි? ඉතින් ඒ ගැන තරමක විවාදයක්, එහෙම නැත්නම් කතිකාවතක් මේ දිනවල ලංකාවේ පවතිනවා. අපි ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරි වැඩසටහනවලදී ඔබට දැනුම් දෙන්න පුළුවන්, අපිට හැකියාවක් තිබී අපි විශ්වාස කරනවා. දැන්ට ලංකාවේ පවතින්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඇත්තටම එය මේ ආඥාදායකත්වයට වඩා හොඳ වුණත් සමහරු කියනවා ලංකාවෙනි රටකට මේ මෙවැනි අපි පිළිපදින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එතරම් සුදුසු නැහැ කියලා. සමහරට බටහිර රටවල් වලට ඒ අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදයක් සුදුසු වෙන්නට පුළුවන්. නමුත් අපේ ලංකාව වගේ රටක් විශේෂයෙන්ම ඉතිහාසයේ පුරාම කෘෂිකර්මාන්තය හා සම්බන්ධ, කෘෂිකර්මාන්තය හරහා දියුණු අපේ ඒ හරහා ශිෂ්ටාචාරය හැඩගසගත් ශ්‍රී ලංකාව වගේ රටක් මේ අන්දමේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකට සුදුසු නැහැ කියන එකයි රට පුරාම පැතිර යන කතාව ටිකින් ටික ටිකින් ටික. ඉතින් මේ ඒ කතාබහත් එක්කම තවත් එන ඒට සමගාමීව නැගෙන තවත් ප්‍රශ්නයක් තමයි, අපි ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්ද, එහෙම නැත්නම් කාර්මික රටක්ද? මේ ගැනත් කතිකාවතක් මේ ගැන ගොඩනැගමින් පවතිනවා. ඉතින් මේ පසුගිය සතියේ අපි වැඩසටහනක් ඇහුවා, මම හිතන්නේ සිදුවත් ඔබට කිව්වා මුලින් පටන් ගන්නකොට මේ වැඩසටහන ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී නොමියන සිහිනය වැඩසටහන. ඒ වැඩසටහන ඇත්තටම මේ සංගීතමය වැඩසටහනක්. ඒ වුණත් මේ කතා වුණු දේ අපේ මේ මාතෘකාවට සෑහෙන්න අදාළයි. ඉතින් ඒක නිසා අපි හිතුවා ඒ වැඩසටහනේ කොටසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඒකට ඒක හේතුවක් තමයි ඒ කතා ඒ වැඩසටහනේදී මේ කීවිත දෙයක් තමයි මේ සංගීතය තුළින් මේ සමාජ ප්‍රශ්න අපේ ප්‍රජාවට වැඩිය හිතට දැනෙන පරිදි කියන්න පුළුවන් කියන එක. ඉතින් ඒක ඇත්තක් තියෙන බව අපිට පේනවා. ඉතින් ඔබට දැනෙවි මේ අපි කෙටි කොටස ඔබට ප්‍රචාරය කළාම මේ සාකච්ඡාවට සහභාගී වුණේ උදයා දේවමඩුල්ල සහ ජගත් වික්‍රමසිංහ. උදයා දේවමුල්ල සහ ජගත් වික්‍රමසිංහ මෙහෙයුවේ ඉන්ද්‍රසිරි සොරවීර. ඉතින් මේ ඒ වැඩසටහන් අපි කන්දිල බලමු.
Oh, අහගෙන ඉන්නකොට ශ්‍රමයට දීලා තිබෙන වටිනාකම ඒ ශ්‍රමය මනින්න මිනිස්සුන්ට උගන්වන ආකාරය අපි අද සමාජයත් එක්ක මේක ගලපලා බැලුවොත් එහෙම ඔබ කොතනද ඉන්නේ දහඩි හැලන මිනිසුන් පිළිබඳ ඔබේ මතය කුමක්ද මේ කාරණා පිළිබඳ සටහන් අපිට තබන්න පුළුවන් දැන් මේ 70 දශකයේ තිබෙන මහා සංවර්ධන යෝධ ව්‍යාපෘතියින් එක්කලා එකතු වෙන ඒ සංකල්පයේ අඳුරු කුටිය තුල ගීතයෙන් මතුවෙනකොටම ඊට පස්සේ පොල්ගොල්ල හැරවුමත් එක්කම මහවිලි සංස්කෘතියක් කියලා එකක් අපේ රටේ තියෙනවා. මහගම සේකර මහත්තයා අමරදේවත් එක්ක එකතු වෙලා මහා මේ මහවිලි ව්‍යාපාරයට තීම් සොංග් එකක් නිර්මාණය කරනවා. ඒක නිතර නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරනවා. ඔයගොල්ලෝ ඔබට මතකයි.
ඔව්. ඇත්තම ඒකෙන් මහවැලිය පිළිබඳව ඇති වෙන විවිධ සංකල්ප හැංගීම් දැන් අපිට මහවැලිය කියන එක මොන තරම් මේ රටට වැදදායි ගඟක්ද කියන එක ගීතෙන් නිතර නිතර කියන්න පටන් ගන්නවා. දැන් ගීතයයි වාර්තාවයි අතර ලොකු පරතරයක් තියෙනවානේ. වාර්තාවක් දැනගත්තට පස්සේ ඒක පිළුණු වෙනවා. ඒක ඇති ඉතින් යාට. මොකද ගීතයක් එහෙම නෙමෙයි. ඒ පණිවිඩය මොන තරම් සිය දහස් වතාවක් ඇහුවත් මේක නව්‍ය විදියට ඇහෙන්න පටන් ගන්නවා. මේක සංගීතය දවටලා නෙමෙයි අදහස් දෙන්නේ. එතකොට ගීතයයි වාර්තාව අතර වෙනස ඒක. පත්තරේ කියවලා ඒක ඊළඟට බත් ඔතනවා. හරි එකක් හරි විනාසයි. ඉවරයි. ගීතය එහෙම නෙමෙයි. මේ පණිවිඩේ දිගට 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 යනවා. අර ඔබ කිව්වා වගේ ඇත්තටම සුරේ ඒක මහවැලිය ගැන ඇත්තටම අපිට පුදුම විදියට හොයන්න දකින්න අහන්න හිතනවා මේ මහවැලි 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 කියලා ගීතය ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ. ඒ ගීතය නිකන් ඇහෙනවා මේ දැනටත් ඇහෙනවා ඒක මේ හීනයක් වගේ අපිට ඇහෙනවා. ඉතින් මේ ගීතේ කොටසක් අපි කියලා බලමු මතක් කරගමු.
සිරිපත් ලස සමනොල සිරසේ සිඹ සිඹ සිහි ලස විද සොදසේ ලෙලි දිලි ගලා බසි මහවැලි 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 ගිරි කුළු විනිවිද නව මං මතු කොට නව ලොවකට ඔබ ගලා බසි අතීත රජ රට සැරිසර ඇස හැර ඔබ එනතුරු මඟ බලා හිඳී මහවැව් පෙනි පෙර රජ දරුවෝ ඔබගින් යලි නව පන ලැබුවෝ ලෙලි දිලි ගලා බසි මහවැලි මහවැලි මහවැලි
උදයන් ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ අපිට බැරිද ආයේ මේ චින්තනය ඇති කරන්න
කාර්මික විප්ලවයෙන් පස්සේ ඒ කාර්මික විප්ලවයේ ලෙඩේ මෙහිතාවනේ මම හැම තිස්සෙම කියන දේ තමයි මේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක කාර්මික විප්ලවය එහෙට ඕන බටහිරට ඕන මොකද මාස ගාන ඉරපායන්නේ ඒගොල්ලන්ට තියෙන කෙටි මාස ගාන ඇතුළතදී අවුරුද්දකට හදා ගන්න ඕනේ ඉතින් අන්තසූත්‍ර කරකවල තමයි මේ ටික කරගන්නේ හැබැයි අන්තසූත්‍ර කරකවල නෑ අපිට 385 දවසේ මාස 12 ඉරපායන එතකොට අරගොල්ලෝ මේ අන්ත හැදුවේ එහෙට ඉරපාන විදිහට මේ ටික අරන් මෙහෙට විකුණන්න ගත්තා. ගත්ත ගමන් අපිට මේ වරන් වැඩ කරන්න ඕනනේ. ඒ වැඩ කිරීමත් එක්ක අපේ කුසිකාර්මික ආර්ථිකය ඇතුළට කාර්මීකරණය ඇතුළ වෙන ගත්තා. මම අදටත් කියන්නේ ට්‍රැක්ටරයට වඩා යමක් මහා යමක් නගුලෙන් කෙරුණා. කෙසේ වෙතත් ට්‍රැක්ටරය ඇතුළේ මේ සියල්ල ආවම ඊට පස්සේ අපේ ගොවියා කම්කරුව වෙන්න ගත්තා. අපේ වැවිලිකාරය කම්කරුව වෙන්න ගත්තා. එහෙමයි මේ ඔය කියන අර ප්‍රවාදයේ සහ ප්‍රතිවාදයේ මේ රට ගැලපෙන්න හදන්නේ. මේ වෙලාවේ හැබැයි කේමදාස මාස්ටර් වගේ කියවීමක් තිබිච්ච ඒ පන්ති ගැන හැඟීමක් තිබිච්ච අය මේ ළඟට ආවා මේ සිද්ධිය. එතකොට කාර්මීකරණයෙන් මේ රට පිරෙන එක සහමුලින් අතර කරන්න බෑ. හැබැයි මේ කාර්මීකරණය ඇතුළේ ඉන්න කම්කරුව කියලා කියන්නේ. ඒ තමයි අපේ මනුස්සයා. ගොවියට දීපු ඊනඟ තහනන්තරේ තමයි කම්කරුවා. කම්කරුවා කම්කරුවෙන් නොකර සමාජයේ වටිනා මිනිහෙක් කරන්න. වාගේ දහඩිය අර දේවාලෙ දෙන සුවඳ දුම් මල් වලින් එන දුමට වඩා ඒ සුවඳට වඩා වටින ඔයාගේ දහඩිය සුවඳ කියලා දෙවියෙක් හදන්න හැදුවා. මේක තමයි ඇත්තම කොමියුනිස් ප්‍රකාශේ
තියෙන්නේ.
මේ කොමියුනිස් ප්‍රකාශය තමයි මේ කම්කරු පන්තිය කම්කරුවා මේ දුක් විඳින මිනිස්සයාගේ දහඩිය සුවඳ දෙවියන්ගේ දේවාලගෙන මල් සුවඳට හඳුන්ගුරු සුවඳට ඉස්සරම් මේකෙන් තමයි මේ රට ගොඩනගන්න පුළුවන් කියලා ඊළඟ පියවරට එන්න මං හිතන්නේ දේශපාලන පක්ෂයක් ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් නොකරපු චින්තනයක් මේ ගීතය හරහා මේ කීප දෙනා අපිට කරලා
මතු කරනවා. අද මේ වැඩසටහනට එකතු වෙන තවත් සුවිශේෂී ගීතයක් තමයි අපි මේ ළඟට ගයවන්න සූදානම් වෙන්නේ. මර්සිලුණු ජයකොඩි පියතුමා මින්නේරිය අවට කරන ලද සංචාරයකදී ලස්සන කවි පන්තියක් ලියනවා. එතුමා මේ පරිසරයේ සුභාසිරිය තමයි මේ කවියට එකතු කරන්නේ. ඊට පස්සේ නාලනී රණසිංහ කියන ගායන ශිල්පිනිය කවි ටික හරි ලස්සන තනුවකට ගායනා කරනවා. ඒ තනුව නිර්මාණය කරන්නේ ඩන්ස්ටන් පීද සිල්වා මහත්මයා. මේ ගීතය ඇතුලේ රජරට අපි දකින අර කහවන් ගොයමට රන්දිය වැහැලා නියරින් නිතිරෙනවා කියන අපි අර අර ට්‍රිප් ගිහිල්ලා බලන්න සූදානම් වෙන අසිරියක් තියෙනවානේ. ඒ අසිරිය එදා ඔහුගේ දෑසින් දැකලා හරි ලස්සනට සටහන් කරනවා. මේ වැතුලේ තියෙනවා අපිට නැතිවෙච්ච ගම. අපි ඒ ගමට දැන්
Thank you.
ඇත්තටම මේ ගීත ගීතයටත් ඊට පෙර අපි ප්‍රචාරය කළ ඒ කතා බහටත් පසුබිමෙන් අපිට ඇහෙනවා නොහැවෙනවා වගේ දැනෙන්නේ මේ අපේ ලංකාවේ ජීවන රටාව කර්මාන්තයත් කුෂිකර්මාන්තයත් අතර දෝලණය වෙනවා කියන තමයි. ඇත්තටම බැලුවාම විශේෂයෙන්ම මේ කුෂිකර්මාන්ත පැත්තෙන් මෙන්න ඉදිය ගැන කියන ගීතය හරහා අපිට සැහැන්න සුවදායක බවක් දැනෙනවා. අපිට අපිට ඒක මහන්සියක් දෙන්නේ නැහැ. එවැනි ජීවිතයක් අපි නගරබද වාසය කරන අපිට කෙසේ වෙතත් ගම්බද වාසය කරන ඒ ජනතාවට මම හිතන්නේ ඒක තමයි අවශ්‍ය. ඒගොල්ලන්ට මහා නගර අවශ්‍ය නැහැ, අධිවේගී මාර්ග අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය තමුන්ගේ ජීවිකාව ගත කරගන්න පුළුවන්, උපයා ගන්න පුළුවන් රැකියාවක් සහ ආර්ථිකයක්, කොටින්ම ආර්ථිකයක්, එවැනි ආර්ථිකයක්. ඉතින් එවැනි ඇයගේ සිතුම් පැතුම්, ඒගේ එවැනි අයගේ ඕනෑපාකම් නගරබද සිටින කෙනෙක් ඔවුන්ගේ නියෝජිත වශයෙන් ආවොත් ඔහු අතින් ඔහු ඇය අතින් කෙවීද? ඉතින් එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙන බව දැන් අපිට ක්‍රමක්‍රමයෙන් තේරෙනවා. ඒ වගේම නගරබද ඊට කලින් කිව් මේ ගීතයෙන් කියවුණු මේ කර්මාන්ත ගැන කියනකොට එයාගේ දහඩිය මාංශ ගැන කියනකොට ඒ දෙගොල්ලම එක දහඩිය තමයි හැලන්නේ. නමුත් ඒ ජීවන රටාවයි ගමේ ජීවන රටාව අතරේ වෙනසක් තියෙනවා. මම හිතන්නේ මුලින් කියව කාර්මික පැත්තේ ජීවන රටාව වඩාත්ම මේ බටහිර රටවල් වල ජීවන රටාවට සම්බන්ධයි, ඒ හා සමානයි. ඉතින් අපි මේ දිනවල ලංකාවේ යන කතිකාවත, ලංකාවේ කියවෙන කතා බහ කිරෙන කතිකාවත තමයි ඒ බටහිර රටවල් වලින් අපිට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී එසේම ඒ අනුවම අපි රැක ගන්නවා නම් මං හිතන්නේ ඒක තමයි අපි අතින් වෙලා තියෙන වැරද්ද කියන එක. මේක තමත්ම මේ ගැඹුරු තමත්ම මේ සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නය ගැන කතා කරන්නට දැන් ලංකාවේ ජනතාව පිළිපෙළමිලා ඉන්නවා. ඉතින් එහෙම නැත්තම් මොකද්ද විකල්පය? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ, මොකද්ද විකල්පය? ඉතින් මම හිතනවා මේ 2019 වසර අන්න ඒ විකල්පය ගැන අදහස් විවෘතව එලි කරන්නට ජනතාව ඉදිරියට එවි, සමහර ජන කොට්ටාස ඉදිරියට එවි. එවැනි විකල්පයක් මම හිතන්නේ 2019 හෝ 2020 හෝ අපිට ඇති වෙයි කියලා. නමුත් ක්‍රමයෙන් අපි එවැනි විකල්පයකට ක්‍රමක්‍රමයෙන් පානගෙන බව නම් මට පැහැදිලි. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ ගමේ අවශ්‍යතා, ගමයට කතා කරලා තෝරගන්නවා නම් එයාගේ නියෝජිතයෙකුට ඒ අවශ්‍යතා ඉටු කර ගැනීමට මුදල් හා ප්‍රතිපාදන දෙනවා නම් මං හිතන්නේ ඒ ගමේ අයට, ගමේ ජනතාවට ඒක ඉතාමත්ම සහනයක්. ඔයගොල්ලන් දන්න මොනවද ඕන කියලා කියන්නේ කියලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඒගොල්ලන්ගේ නියෝජිතය කරා ඒගොල්ලන්ට දෙනවා, ඒගොල්ලන් වැඩේ කරගන්නවා. ඉතින් අන්න එවැනි තැනකට යන්නයි කියලා කිව්වහම එවැනි කතාවක් කියනකොට ඒ මේ මහජන නියෝජිතයා අපිට කියන්න පුළුවන් පරිසමාර්ථයෙන්ම ඒගොල්ලන්ගේ ගමියන්ගේ නියෝජිතය කියලා. එයට තමයි මේ ග්‍රාම රාජ්‍ය සංකල්පය කියලා කියන්නේ කියලා කොටසක් තියෙනවා. ඉන්දියාවේ සමහර පළාත්වල එවැනි ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරලා තියෙනවා, හොඳින් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ ග්‍රාම රාජ්‍ය සංකල්පයට අපි යා යුතුයි කියන අදහස තමයි මූලිකව මේ කොට්ටාසය අතින් කියවෙන්නේ. එතකොට මේ ග්‍රාම රාජ්‍ය කියලා කියන්නේ මොකද? ලංකාවේ තියෙනවා ගම් 38,000ක් පමණ. ඒ කියන්නේ 38,000ටම නියෝජිතව 38,000ක් සිටිය යුතුයි. මේ අන්දේට ගිහිල්ලා බලුවාම 38,000 ගම් 38,000 38,000 නියෝජිත ඉන්නවා. ඒ නියෝජිතව කියනවා අපිට මෙන්න මේ දේවල් අවශ්‍යයි, ඒ නිසා ඒට මේ ප්‍රමුඛතාව දීලා මෙන්න මේ විදිහට ප්‍රමුඛතාව දීලා මේ වසරේ ඊළඟ වසරේ තව වසර පහකින් ඒ විදිහට අපිට මේ ලබා දෙන්නට එතකොට අපි අපේ ගම අපි දිනු කර ගන්න. ඉතින් එවැනි වැඩසටහන් දැනටමත් සමහර පළාත්වල ක්‍රියාත්මක වෙනවා. මේ මේ රජයේ වැඩසටහන වලට සමගාමීව එවැනි වැඩසටහන් පෞද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. සමහරු තමන්ගේ වැඩ කටයුතු දැන් උදාහරණයක් ඇටියට නවසීලන්තයේ ඉඳන් ඔබලා එකතු කරලා මේ ලංකාවේ පාසලක් හදන්නට මුදල් අරින්න පුළුවන්. ඒ පාසල යම් කිසි ගමක හැදෙනවා. ඒකට අවසරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙනවා. එතකොට ඒ ගමේ අවශ්‍යතාවයන් දෙමියන්ගේ අවශ්‍යතාවය උඩ ඒගොල්ලන්ගේ හඬ උඩ ඒ හඬ අපට ඇසීම උඩ එයට ලබා දෙනවා. එයට රජයේ මුදල් වේදමකින් තොරව තමුන්ගේ අවශ්‍යතාවය ලබාගෙන තියෙනවා. ඉතින් එවැනි මේ මම කිව්ව ඉතාමත්ම කුඩා මේ උදාහරණයක්. එවැනි උදාහරණ දහස් ගණන් අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ රජයට අමතරව සමාන්තර ක්‍රමයක් ග්‍රාම රාජ්‍ය යට ඉතාමත් කිට්ටු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එවැනි දෙයක් කරනකොට අපි හිතනවානේ 38,000 කිව්වහම මේ දැන් අපි මේ දැනටත් ඇත්තටම මේ රජයේ මේ ප්‍රාදේශීය සභා වල දන්නවා පසුගිය දවස්වල ප්‍රාදේශීය සභා නියෝජන ගණන 5,000 to 8,400 දක්වා වැඩි වුණා. ඉතින් මේ 8,400 කියලා කියන්නේ එතකොට මේ 34,000 කියලා කියන්නේ තවත් ඒ වගේ 4 ගුණයක් වැඩි වෙන එකද කියන එක ඒක ප්‍රශ්නයක් වෙනවා. නමුත් මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 8,400ක් හිටියට ඊට අමතර තව ඉන්නවා පළාත් සභා මන්ත්‍රීවරු මම හිතන්නේ 600ක් පමණ ඉන්නවා. ඉතින් එතනම 9,000ක් දෙන්න. එතකොට ඊට අමතරව මේ ඔබ අපත් දන්නවා මේ සමෘද්ධි නියාමකෙන් කියලා කොටසක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන් කරන්නේ මේ සමෘද්ධි ලබා දෙන පුද්ගලයන් හඳුනා ගණේගුරන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න. ඉතින් මේ 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 වැඩ කටයුතු මෙසේ පළාත් සභා මන්ත්‍රී වේවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වේවා සමෘද්ධි නියාමක කියන මේ ඔක්කොම මේ කෙරෙන්නේ මේ ගමක ඉන්න පුජ්‍යලයන්ට තමුන්ගේ අවශ්‍යතාවයන් සපයා දෙන එක. ඉතින් ඒ සියලටම ගමේ තපත් කරන ගමේ නියෝජිතෙක් ඉන්නවා නම් ඒගොල්ලන් මේ සමෘද්ධි වේවා ගමට ඕන පාලම වේවා ගමට ඕන බෝක් වේවා ගමට ගමේ ගොවියන්ගේ වීගොවිතැන්ට අවශ්‍ය සහනද වේවා ඒ හැම එකක්ම ලබා දෙනවා නම් මම හිතන්නේ මේ 34,000 දන්ටමත් ඉන්නවා කියන එකයි මගේ අදහස. මම ඇත්තටම ගණන් හදලා බැලුවේ නැහැ. නමුත් ඒහා සමාන ගණනක් රජයෙන් පඩි ලබාගෙන යම්කිසි වැඩ කටයුත්තක් කරනවා. ඉතින් මේ අන්න එවැනි තත්වයකට ග්‍රාම රාජ්‍ය වැනි තත්වයකට ආවොත් එහෙම මම හිතනවා මේ රජයේ පැත්තෙන් එහෙම නැත්නම් මන්ත්‍රීවරුන් සහ ගම් වැසියන් එහෙම නැත්නම් ගමේ ප්‍රජාව අතර තියෙන මේ පරතරය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. හැබැයි දැනට තියෙන මන්ත්‍රීවරයා වගේ ලොකු තනතුරක් නෙමෙයි පුංචි තනතුරක්. එයින් මන්ත්‍රීවරයා සමහරවිට අපිට තියාගන්නට වේවි. මොකද නීතිමය පැත්ත ව්‍යවස්ථාවන් ඇති කරගන්නට ඒ අයගේ දැනුම අවශ්‍යයි වගේ දැනුමක් තිබෙන පන්තියක් අවශ්‍යයි. ඒත් ගම්වැසියන්ගේ සහ රටවැසියන්ගේ අවශ්‍යතාවල් අඳුනාගෙන ඒවට අවශ්‍ය දේවල් කරදීමට මම හිතන්නේ ඒ තරම් ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. නමුත් ගෙමියන් සමග වාසය කරන ගෙමියන්ගේ හිත් හඳුනා ගන්න පුළුවන් අන්දමේ පුජ්‍යල තමයි අවශ්‍ය. අන්න ඒ පුජ්‍යලයා තමයි මේ අපිට අවශ්‍ය කියන හැඟීම තමයි දැන් මම හිතන්නේ ලංකාවේ හුඟ දෙනෙක් අතරේ ඇති වීගෙන යන්නේ. එතකොට ඒ පුජ්‍යලයා පත් කරගන්න ඒ සමහරලට අපි හිතමු ලංකාවේ ග්‍රාම සංවර්ධන සමිතියක් කියලා ගමක ග්‍රාම සංවර්ධන සමිතියක් තියෙනවා. ඒ සමිතියේ ඉන්න 20ක් විතර. එතකොට මුළු ගමේම ඉන්න ඇගේ වැඩි සංඛ්‍යාවක් ඒ ග්‍රාම සංවර්ධන සමිතියේ උගත් අය වෙන්න පුළුවන්. ගමක ඉන්නවා පාසල් ගුරුවරු ඉන්නවා සමාජ ඉංජිනේරුවෝ ඉන්න පුළුවන්. ඒ අය තමන් කරන රැකියාවට අමතරව ස්වේච්ඡාවෙන් සමහර ස්වේච්ඡාවෙන් මේ ග්‍රාම සංවර්ධන සමිතිය වලට වැඩ කරනවා. ඉතින් ඒ අයට පුළුවන් අඳුනා ගන්නට අවශ්‍ය දේවල් ඒ අඳුනාගත්තට පස්සේ ග්‍රාම සංවර්ධන සමිතියෙන් අඳුනාගත්තට පස්සේ වහන්සේ ග්‍රාම සංවර්ධන සමිතියේ නියෝජිතයෙක් ඉන්නවා ඉහළට ඒ අවස්ථාවෙන් ගෙන යන්නේ යාට තමයි අපි මේ නියෝජිතය කියලා කියන්නේ එතින් ඒ නියෝජිතයා මේ විදිහට තමුන්ගේ ගමට අවශ්‍ය දේවල් රජයේ ඉහළට තැනට එහෙම නැත්නම් අපි තුමු මුදල් එහෙම නැත්නම් අනිත් දේවල් ලබා දීමට අනිත් ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය ස්ථානයට යන්නට හැකියාවක් තියෙනවා නම් එතකොට ඒ ප්‍රතිපාදන රජයේ මේ පාර්ලිමේන්තුව මගින් වෙන් කරනු ඒ ප්‍රතිපාදන වලට රජයේ ගමේ ග්‍රාම රාජ්‍ය එහෙම නැත්නම් ග්‍රාම සංවර්ධන සමිතිය නියෝජිතයට බලය තියෙනවා ඒ ප්‍රතිපාදන වියදම් කිරීමට එදින අන්න ඒ තත්ත්වයක් ආවොත් එහෙම මම හිතනවා මේ අපි මේ නන්නාඳුන මේ മന്ത്രിවරයා කිලිකෝට മന്ത്രിවරයාට අපි බනිනවා පත් කරනකොට අපි රත්න පත්තු කරනවා පත් කළ මාසෙකින් බයින් පටන් ගන්නවා එවැනි මේ මම හිතන්නේ ඒකට කියන්නේ හිඩසක් මේ අපේ නියෝජිතයා අපිව දන්නේ නැහැ කියන හිඩස. ඒ කියන්නේ ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ග්‍රාම දැන් මම කිව්වා වගේ 38000ක් ගන් තිනවා. ඒ 38000 පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 225ක മന്ത്രിවරු සංඛ්‍යාවක්. ඒ කියන්නේ එක മന്ത്രി කෙනෙකුට ගම් 175ක් පමණ නියෝජනය කරන්න වෙලා තියෙනවා. ඒතර මේ ඇත්තම කිව්වොත් කෙනෙකුට ඒ ගම් 275ම වෙන දේවල් දැනගන්නට අමාරුයි. කවුරු හරි අතර මේ දික් ලැබව තමයි මේ ගම්වල වෙන දේවල් මේ മന്ത്രിවරු දැනගන්නේ. නමුත් ඒ ක්‍රියාවලිය පැත්තකට බලලා ගමේ නියෝජිතයෙකුට ඒ බලය ඒ අවසරය තිබෙනවා නම් ඒ හැකියාව තියෙනවා නම් එහෙම මේ ඒ මුදල් වලට මේ මුදල් වියදම් කිරීමේ බලය තියෙනවා නම් එහෙම මම හිතන්නේ එතෙන්දී ගමයි රජයයි අතරේ සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ගමේ අය දන්නවා අපිට අවශ්‍ය මොනවද කියලා. ඒකට ඒ අවශ්‍ය දේ ඒ විදිහටම ලැබෙනවා. මුදල් ප්‍රතිපාදන වෙන් කර ගන්නට සාකච්ඡා කරන්න පුළුවන්. මේ අවුරුද්දේ ලබා ගන්නට බැන්නම් ලබන අවුරුද්ද වෙන්න පුළුවන්. ඒයට මේ ගමේ අය එකතු වෙන්න පුළුවන්. හා කියන්න පුළුවන්. ඒ රජෙන් ලබා ගන්න බැන්නම් සමහරවිට ඒ අයට පුළුවන් වෙයිවි. ග්‍රාමදන් සංවර්ධන සමිති වල කෙරෙනා වගේ පොඩි දෙයක් නම් පෞද්ගලික ව්‍යාපාර හරහත් ඒ තමන්ගේ අවශ්‍යතාවන් ලබා ගන්න. අන්න එවැනි ක්‍රමයක් මේ ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ගැන කතා වෙමින් පවතිනවා. අපි දන්නවා ඒ ගැන කතා වෙමින් පවතිනවා කියලා. ඉතින් එවැනි යෝජනා ක්‍රම ගැන ඉදිරියට ඔබටත් අසන්නට ලැබෙවි. මේ ඉතින් අපි ඒ ගැන විස්තර යථා කාලයේදී ඔබ වෙත දැනුම් දෙන්නට බලාපොරොත්තු වෙනවා.
දැන් අපේ වැඩසටහනේ අවසාන මිනිත්තු කීපයට ඇවිත් තියෙන්නේ. සමුගන්න කලින් ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න අපි තෝරගත්ත විශාරද ජගත් වික්‍රමසිංහ ගායනා කළ ගීතයක්. දේශාංජලි වික්‍රමසිංහගේ ගීපද නිර්මාණය, සංගීතය රෝහණ වීරසිංහ. මේ ගීයේ පදමාලාව එකාතකට අපට කෙරෙන ආරාධනාව. එකතු වෙලා එකට ඉන්න කියන එක තමයි මේ පණිවිඩේ.
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලෙසින් සිටමු හිතින් උදාවන ලෝකය සැමතම සුවදායක කරමු හිතින් උදාවන ලෝකය සැමතම සුවදායක කරමු තලය පුරා යුධයේ ගිනි දැල් පැතිරෙන්නේ දුක් විලාපයයි මිනිසුන්නේ යුධ වැඩි කුමට මේ එකම පොළව මත එකමලයින් අප සැතුනේ එකම සුසුම් ලයනඳුනේ ඔබත් මමත් හිඳිනානේ ලොව තුල කඳුල සුසුම් කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙ කුලසනෝ එක කුලසින් සිතමු ලෝකය සැමතම සුවදායක කරමු එතින් උදාවන ලෝකය සැමතම සුවදායක කරමු කුසගින්න අවිදරා දැවේ ලපටි සිති කඳුළු පිසිමු දරුවන්නේ සතුට බෙදමු මිහි මණ්ඩලේ ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුළු සුසුම කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොන එකි කුලෙසින් සිතමු එකින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු එකින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු එකින් උදා
දැන් එළඹිලා තියෙන්නේ සමගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය අද සීසර ලංකා රසවත් කළ හඬපටය අප ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ මෑතකදී විකාශය වූ ඉන්ද්‍රසිරි සුරවීරගේ නොමියන සිහිනය වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. ඔබ සැමට ලැබුවා වූ 2019 ඉතාම සෞභාග්‍යමත් නිරෝගීමත් ප්‍රීතිමත් වසරක් වේවා. ඉතින් සමගැනීමක් කියන්නේ සදාකාලක වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
ශුභරාත්‍රියක්. හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලසින් සිතමු එකින් උදාවන ලෝකය සැමතම සුවදා